නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
ඔදෑමනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළඹෙන්නේ. මේ මැයි මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නුදුටු සිනමාව විශේෂාංගයත් එක්ක තමයි අපි මේ එක් වෙලා ඉන්නේ. ඉතින් අපි දන්න මේ සිනමා පටයක නොදන්නා නොදකින පැත්ත ගැන කතා බහ කරන මේ විශේෂාංගයට අපිත් එක්ක අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වී සිටිනවා සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයිබෝන් විදර්ශන.
අයිබෝන් නිපුණ.
හොඳයි විදර්ශන, මේ මාසේ අපේ නුදුරු සිනමා විශේෂාංගෙන් කතා කරන්න යන්නේ සිංහල චිත්‍රපටියක් ගැන. මේ චිත්‍රපටිය ගැන මේ වෙද්දී ලංකාවේ විචාර මතවාද රැසක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ අපි ගොඩක් දෙනෙක් දන්න පුරාවෘත්තයක් අරබයා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඒ තමයි සිංහබාහු කියන පුරාවෘත්තය. අපි බොහෝ දෙනෙක් දන්නවා, මේ ගැන අහලා තියෙනවා, මේ සම්බන්ධයෙන් වෙන නාට්‍ය බලලා තියෙනවා. ඉතින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක. මේ වෙද්දි ශ්‍රී ලංකාව තුළ මේ චිත්‍රපටිය ප්‍රචාරය වෙනවා සහ බොහෝ පිරිසක් මේ චිත්‍රපටිය බලන්නත් යනවා. කොහොම නමුත් මේ ගැන ප්‍රේක්ෂකයන් තුළ කැමැත්තක් පෙනෙන්නට තිබුණත් මේ මගින් අපි අර දන්න මහාවංශය එන පුරාවෘත්තය වෙනස් කිරීමක් යම් ආකාරයකට විකෘති කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියන දේ තමයි සිනමා විචාරකයන් අතර තියෙන මතය. ඉතින් කොහොම නමුත් විදර්ශන, දැන් මේ පුරාවෘත්තයක් යළි අර්ථකථනය කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන මෙහිදී මේ චිත්‍රපටය ඔස්සේ. ඉතින් මේ නිර්මාණයෙන් මේ පුරාවෘත්තයක් යළි අර්ථකථනය කිරීම සිද්ධ කරද්දී සෝමරත්න දිසානායක විශේෂයෙන්ම මේ වර්තමාන සිනමාවට මේ නගද්දී කොයි තරම් දුරකට සාර්ථකයි කියලාද ඔබ හිතන්නේ? විදර්ශන, අපි මුලින්ම ඒ ගැන කතා බහ කරමු.
ඔව්, මම හිතන්නේ ඉස්සල්ලාම නිපුණ අපි තේරුම් කරගන්න ඕනේ ඒක ලෝකයේ හෝ රටක හෝ තියෙන ඕනෑම පුරාණෝක්තියක් යළි නිර්වචනය කරන්න, යළි අර්ථකථනය කරන්න මම හිතනවා ඕනෑම කෙනෙකුට මේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ අයිතිය කලාකරුවෙකුටත් ඒ වගේම අයිති කියලා තමයි මම විශ්වාස කරන්නේ. කියන්නේ කලාකරුවාගේ නිදහස පිළිබඳ කාරණේදී මේ ඕනෑම දෙමගේ ආගමික විශ්වාසයන් පවා යළි කියවීමේ ඒ අයිතිය මම හිතනවා ඒක මානව අයිතියක් සහ ඒක විශ්වීය අයිතියක් කියලා කලාවර්තෙන් ඒක මම විශ්වාස කරන දෙයක්. මම හිතනවා ඒ නිසා ඒ අයිති උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාවේ සිංහල ජනවංශයේ ආරම්භය නැත්නම් ඒකේ පුරාකෘතික ආරම්භය ගැන සඳහන් වෙන යම්කිසි මිත්‍යා ප්‍රබන්ධයක් පුරාණෝක්තියක් යළි අර්ථකථනය කිරීමට මම හිතන්නේ සෝමරත්න දිසානායකට අයිතියක් තියෙනවා. ඒ අයිතිය මම පිළි අරගෙන තමයි මගේ මේ විග්‍රහය කරන්නේ. නමුත් මම හිතනවා ඒ අයිතිය අපි බලන්න ඕනේ ඒ අයිතිය විසින් අවසානයේ සමාජයට නැත්නම් ප්‍රේක්ෂකයාට නැත්නම් කලාවත් එක්ක බද්ධ වෙච්ච සමාජයට මොකක්ද අන්තිමට නිර්මාණය කරලා දීලා තියෙන්නේ කියන එක තමයි මම උනන්දු වෙන ප්‍රශ්නේ. මම හිතනවා අපි විශේෂම දන්නවා මේ චිත්‍රපටියට පාදක වෙන්නේ සිංහබාහු සිංහල ජනවංශය පිළිබඳව එහි ආරම්භකම අවස්ථාව පිළිබඳව යම්කිසි විදියකට ජන විඥානයේ ඓතිහාසික ආඛ්‍යානයක් විදියට තැම්පත් කරලා තියෙන ප්‍රබන්ධ කරලා තියෙන කතාව තමයි මේ විසින් මේ චිත්‍රපටය විසින් නැවත අර්ථකථනය කළා කියලා සෝමරත්න දිසානායක තමන්ගේ චිත්‍රපටිය ආරම්භයේදී දක්වන්නේ. මම හිතනවා මීට කලින් මේ පුරාවෘත්තයම යලි සාකච්ඡා කරපු අර්ථකථනය කරපු අවස්ථාවක් අපේ ඉතිහාසයේ තියෙනවා. රයිට්. ඒ තමයි මෙදිරිවි සරච්චන්ද්‍ර විසින් 1960 දශකයේදී නිර්මාණය කරපු සිංහබාහු නාට්‍ය. මම හිතනවා සිංහබාහු නාට්‍ය තමයි ඇත්තටම සිංහබාහු පුරාවෘත්තය ගැන කවරක් වුණත් මම හිතනවා ඒකට ඇත්තටම ලංකාවේ මෑත දශක කීපය තුළ ජන විඥානේ තැම්පත් වෙලා තියෙන ඒ පුරාවෘත්තික අදහස මම හිතනවා විශේෂයෙන්ම සරච්චන්ද්‍රක සිංහබාහු නාට්‍ය විසින් ඒක නිර්මාණය කරලා ලොකු කාර්යභාරයක් කළා කියලා. නමුත් සිංහබාහු චිත්‍රපටිය අපිට පෙන්වන්නේ අපි සිංහබාහු නාට්‍ය විසින් ඇති කරපු ඒ නව සිතීම අද එවැනි නිර්මාණයක් සිතීමට පවා ලංකාව කොයිතරම් පසුගාමී වෙලාද තියෙනවා කියන එක. මම ඒක තමයි මගේ මූලික ආරම්භකම ප්‍රවේශයට මට කියන්න තියෙන. මොකද ඇත්තටම ගත්තහම අපි දන්නවා මේ සිංහබාහු පුරාවෘත්තය ආරම්භ වෙන්නේ විශේෂයෙන්ම දීපවංශයේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4වෙනි සියවසේ සහ ක්‍රිස්තු වර්ෂ 5වෙනි සියවසේ මහාවංශයත් ඒකම වංශත් ප්‍රකාශනියත් කියලා අදහස් කරන මහාවංශ ටීකාව මේ හරහා තමයි මේක මුල්ම අපිට යම්කිසි ආකාරයකට ලිඛිතව සඳහන් වෙන්නේ. එතකොට මේක යම්කිසි විදියකට එන ඕනෑම ජනවර්ගයක ගෝත්‍රයක ආරම්භය පිළිබඳව දෙවැනි මිත්‍යා කතාවක් තියෙනවා. එතකොට මේක නිර්මාණය කරන්න ගිය සෝමරත්න දිසානායක මේ චිත්‍රපටිය හඳුන්වනවා. ඒකට සත්‍ය ඉතිහාසය නෙමෙයි මේක. right මේක අපිට උගන්වන්න සිංහබාහු සත්‍ය කතාවක් විදියට ගන්නවට ඇත්තට මේක මනංකල්පිත ප්‍රබන්ධයක්. ඒ නිසා මේ හිරිසන් සතෙකුයි මනුෂ්‍ය ගැහැණියකුයි අතර සම්භෝගයක් ඇති වෙලා ඒකෙන් මිනිස්සෝ නැත්නම් දරුවන් උපදිනවා කියන එක ඇත්තටම විද්‍යාත්මක නැහැ. ඒක තමයි මේ සෝමරත්න දිසානායක කියන්නේ. ඒ නිසා අපිට මේක තර්කානුකූලව පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් සරල කිව්වොත් මේක විද්‍යාත්මක වෙන්න ඕනේ. අපි අහන්න තියෙන්නේ මොකද්ද මේ සත්‍ය ඉතිහාසය කියලා නිර්මාණය කළේ. පළවෙනිම කාරණේ මම හිතනවා ඔහු කරලා තියෙන්නේ මොකද්ද? මෑත කාලයේ ලංකාවේ ආපු රණකතා, බණකතා සිනමාව, නැත්නම් මම ඒකට කියන්නේ යුදවින්දන සිනමාවේම ගමන ඊටත් වඩා යහට ගෙනියලා මම හිතනවා මෑත ලංකාවේ ඇතිවෙච්ච එක්තරා දේශපාලන අදහසක්, ඒ තමයි ජාතිවාදී වර්ගවාදී තර දේශපාලන ප්‍රවණතාවයකම නැවත ප්‍රකාශයක් බවට සිංහබාහු පත් වෙලා තියෙනවා. කොහොමද වෙලා තියෙන්නේ? පළවෙනි එක තමයි සෝමරත්නට අවශ්‍ය වෙලා තියෙන්නේ සිංහල ජනවර්ගයේ මානව වංශ ඉතිහාසය පිරිසිදු කරනවා වගේ ව්‍යාපෘතියක්. මම මයිකයි කිව්වේ 60 දශකයේ සිංහබාහු නිර්මාණය වෙනකොට සරච්චන්ද්‍රට අවශ්‍ය වුණේ නැහැ. විශේෂයෙන්ම අර ශුද්ධවාදයකට පිරිසිදු කිරීමේ කිසිදු වමනාවක් සරච්චන්ද්‍ර සහ ඒ ප්‍රේක්ෂකගණයට තිබුණේ නැහැ. උන්ට තිබුණේ වෙන මානවීය දැක්මක්. හැබැයි අද වෙනකොට සෝමරත්නල පත් වෙලා තියෙනවා තමන්ගේ ජනවර්ගයේ පිළිබඳ ඓතිහාසික ආඛ්‍යානය පිරිසිදු කිරීමේ වර්තමාන ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී ඒ දේශපාලන උමනාවට අවශ්‍ය විදියට තමන්ගේ නිර්මාණය නැවත සකසන. මේ අපිට ඒක අපි දන්න අතීත ලංකාවේ සිංහල ජනවංශයේ ආරම්භක ඉතිහාසය ගැන කතාවේ තුල තියෙන්නේ. මහාවංශයේ 6 පරිච්ඡේදයට අනුව සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම සුප්පාදේවිය කාලිංග රජුරුවන්ගේ දුවෙක්. ඒකම මේ ඇය පිළිබඳව නිමිත්ත පාටවල කියවෙනවා මේ අය සිංහරාජයෙක් එක්ක සම්භෝගය දෙනවා කියලා. තාම ලස්සන රාගාධික මේ කාන්තා මේ තරුණියව රජුත් නැගේ රජිනත් පිළිකුල් කරනවා, බැහැර කරනවා. අන්තිමේදී තමන්ගේ ජීවිතය හොයාගෙන මෙය ඉතාම මේ අප්‍රසිද්ධ ස්වරූපයකින් අගත රාජරාණිය හොයාගෙන වාණිජ කණ්ඩායමක් එක්ක එනවා. ඊපස්සේ ලාට රට හරියේදී තමයි සිංහේකුට මේ කුමරිය මේ හම්බ වෙන්නේ. ඊපස්සේ වෙලෙන්දු පලා යනවා. ඊට පස්සේ කුමරිය සිංහයා වෙතට යනවා. අන්තිමට මොකද වෙන්නේ? ඊට පස්සේ සිංහයා එයාව තමන්ගේ ගුහාවට අරන් ගිහිල්ලා ඇය සමග සංවාසයේ දීලා අපි කියනවා සාමාන්‍ය, ඒ කියන්නේ ලිංගික ස්ත්‍රී පුරුෂ සම්භෝගයකට මේ ඔවුන් නැළඹෙන. ඉතින් මේක තමයි අපේ පුරාවෘත්තේ තියෙන, නැත්නම් අපේ කියලා කියන්නේ සිංහල ජනවංශ පුරාවෘත්තේ තියෙන ඒ කතාව. දැන් සෝමරත්න මොකද කරන්නේ? සෝමරත්නට අනුව මේ මොකුත් නැහැ. සුප්පාදේවි කියලා හෙදෙන මේ තරුණිය එන්නේ විශාල සේනාවක් එක්ක. විශේෂයෙන්ම ඒ වෙනකොට අය මගධ රාජධානීට රජුරුවන් එක්ක විවාහ වෙලා තියෙනවා. ඇයගේ දෙමව්පියන් බලන්න තමයි මෙයා යන්නේ. එතකොට මේ තරුණිය හරිම සීලාචාර තරුණිය. චිත්‍රපටියට අනුව අවුරුදු 16 තරුණිය, ඉතාම සුකුමල, ඉතාම ශික්ෂාකාමී තරුණියක්. අය මත නිර්වතින් නානයක පවා මම හිතනවා මේ චිත්‍රපටිය පෙන්නනවා. මේ ඇයගේ සේවිකාවගේ ආවරණය මත රාජපුරුෂයන්ට අනිත් පැත්ත හැරින්න කියලා තමයි අඟට බහලා නාන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි අර සිංහයා, ඇත්තරම මේ චිත්‍රපටියේ ඉන්නේ මේ සිංහෙක් විපුරවෘතයට වඩා සිංහ මිනිස්සේ ගෝත්‍රික අපි කියන වනවාසී රජෙක් ඇවිල්ලා ඔහුගේ සේනාවත් එක්ක හැව අර හතුරෙන් දැහ ගන්නවා. අනිත් ඔක්කොම සේනාව දුවගෙන යනවා. ඉතින් අපිට පෙන්නනවා ඒ වෙලාවේ තමයි අර මං හිතනවා අර ඉතාම ප්‍රසිද්ධ විහිළුවක් වගේ දැන් යනවා. ඒක ප්‍රචාරයටත් යොදා ගන්නවා. අර අපි දන්නේ මෙලෙස කෙලෙස කියලා ඔය අද ෆේස්බුක් කළා සෑහෙන පාවිච්චි වෙන යෙදුම එන්නේ එතන. මේකෙන් අපිට පෙන්නනවා මේ අපි දන්න පුරාවෘතය තුළ ඉන්න සුප්පාදේවිය යම් ආකාරයකට ප්‍රවේගකාරී, හිතුවක්කාරී, තමන්ගේ නිදහස හොයාගෙන යන තරුණියක් නම් මේ චිත්‍රපටිය තුළ ඉන්නේ ඉතාම අර කිව්වා වගේ සුකුමල, ඉතාම සදාචාරවත් තරුණියක්. අනිත් පැත්තෙන් අරක ඉන්න සිංහයා, අපි හිතුවත් ඒ සිංහයා ඇත්ත සිංහයෙක් නොවුනා කියලත් මම හිතන්නේ පුරාවෘත පිළිබඳව පසුකාලීන තියෙන අධ්‍යයනයන් වල තියෙනවා මේ සිංහයා කියලා සතෙක් නෙමෙයි කියලා. නමුත් ඒකේ වුණත් මේක හඳුන්වන්නේ ගෝත්‍රික ඉතාම බලසම්පන්න, තම ප්‍රතාපවත්, ප්‍රවේගකාරී, මුර්ග වනචාරී, හඬචාරී ස්වරූපයක් සහිත රජෙක් රයිට් කියලා හඳුන්වන්නත් පුළුවන්. ඕන්න කමක් නැහැ කියමු. නමුත් මේ චිත්‍රපටියේ ඉන්නේ අනේ අර මේ අකිල දනුද්දර කියන මේ සික්ස් පැක් හොඩි එක හදාගත්ත අර අපි දන්න අලුත් තරුණයාගේ ඇඟ තියෙන ඒ කියන්නේ සිංහ මේ අටසැකිලි දෙකක් ඉඳලා ගහගත්ත. මම හිතනවා ඒක තමයි පශ්චාත් නූතන ඉතිහාස සිනමාව. තොර අපිට මේ පෙන්වන්නේ ඉතාම සුකුමල රජෙක්. ඊට පස්සේ මත ඊළඟ මේ අර්ථකථනය තමයි මේ සිංහබාහු කියලා කියන්නේ මේ පුරාවෘත්තයට අනුව සිංහබාහු සහ සුප්පාදේවිගේ සම්භෝගයේ ඇති වෙනවා දරුවෝ දෙන්නේ. එක්කෙනෙක් සිංහබාහු, අනෙක් කෙනා සිංහ සීවලි අයියායි නංගි. දැන් චන සෝමරත්න අවශ්‍ය කරලා තියෙනවා මේ දෙන්න අයියා නංගි කරන එකත් වළක්වන්න. රයිට්. ඒකද මොකද්ද කරලා තියෙන්නේ? සිංහයා විසින් මේ සුප්පාදේවිය චිත්‍රපටියේ කැඳවා එනකොට සිංහයාට තවත් අසාද බිරිඳක් ඉන්නවා ගල්ගුවහල් මේ සේනාවට අමතර. එතකොට ඒ බිරිඳගෙන් හම්බෙච්ච දරුවෙක් ඉන්නවා. ඒ දරුවා පුංචි ඉතාම බිරිඳු පුත් කුමාරේ. රයිට්. එයා තමයි චිත්‍රපටයට උණු සිංහ බාව. සුප්පාදේවි හම්බුණාට පස්සේ මේ හනවාසී සිංහ රජා කරන්නේ අර තමන්ගේ කලින් බිරිඳ ඔහුගේ ළඟම ප්‍රතාපවත් සෙන්පතියෙකුට බන්දලා දීලා නැත යාව මේ සම්බන්ධ කරලා අමන්ගේ අලුත් බිරිඳ බවට සුප්පාදේවිව පත් කරගන්නවා. මේ ඊටාම බහදබොළඳ කුමාරිව පත් කරගන්නවා. ඊට පස්සේ ක්‍රමික කාලයක් ගතා වෙනවා මේ ගල්ගුවාවත් එක්ක. ඊට පස්සේ අපිට පෙන්වන චිත්‍රපටියේ මෙන්න අර සුප්පාදේවි ගැබ් අරගෙන. ඊට පස්සේ අපිට අහු වෙනවා ගැබ් අරගෙන මාස 7ක් කියලා කියනවා. ඒ වුණාට ඊට පස්සේ සිංහය හරනවා. නමුත් අපි දෙන්න හම්බෙලා මාස 5ක් නේද කියලා. ඊට පස්සේ අපිට චිත්‍රපටිය පෙන්වන අමුතු කතාවක් මේ සුප්පාදේවිට. ඇත්තටම සුප්පාදේවි සිංහයා හම්බෙන්න කලින් ගැබ් අරගෙන තියෙනවා. අර මගධ දේශයේට පුරා බැලුත් රජුරුවන්ගේ කසාද බැඳ නිසා ඒ ආවාහයෙන් ඒ සම්භෝගයෙන් යාට ඉන්නවා දරුවේ. ඒ දරුවා උපදිනවා. ඒ දරුවා දුවේ. ඉතින් චිත්‍රපටයේ සිංහ සීවලි වෙන්නේ ඒ දරුවා. එතකොට දිසානායකට ගොමනා වෙන්නේ අර කෙනුත් බේරන්න සිංහල ජාතියේ ඉතිහාසය. අයියයි නංගි නෙමෙයිනේ. මොකද අපි දන්නවා ඒ පුරාවෘත්තයට අනුව අයියා නංගි අතර ලිංගික සම්භෝගයක් සිද්ධ වෙලා තමයි ඊළඟ පරම්පරාව ඇති වෙන්නේ. චිත්‍රපටයේ අවස්ථාවක් තියෙනවා සිංහබාහු සහ සිංහ සීවලි වැස්සක් එක ගල්ගුවාව කරා නතර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නවා මේ දෙන්නා ඒ යප්ගේන අර නිකන් කුලෑටි පෙම්වතුන් දෙදෙනෙක් එහෙම ඇතිවන නිකන් කතා බහක් මේක ඇතුළේ පෙන්නවා. මල් ගහගෙන මල් වලින් පියවුරු වසාගෙන ඒකම අයගේ කෝලකම් අයගේ ලිංගික ආමන්ත්‍රණයන් වගේ පෙන්වන දේවල්. ඒකත් එක සිංහබාහුගේ තියෙන කෝලකම් එක පෙන්නවා. හැබැයි අපිට මොකද ලිංගික දර්ශනයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම අපිට මට මතක් කරන්න ඕනේ සිංහබාහු චිත්‍රපටි ආරම්භයේ අර කිසිදු ලිංගික දර්ශනයක් දැන් අර කිව්වා වගේ සුප්පාදේවි වතුරට වැහලා නාන අවස්ථාවේ සහ සිංහයා විසින් නැවත ගොඩ ගන්න අවස්ථාවේවත් ඒ සුප්පාදේවිගේ ශරීරය අපිට පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට රජ්ජුරුව කියන රයිට් ලස්සන එකක් අරේ මේ කියලා මම හිතන්නේ සෝමරත්න එතෙන්දි පරිස්සම් වෙලා තියෙනවා. මම හිතා ප්‍රේක්ෂකාගාරයේ යගේ මම හිතා ළමා ප්‍රේක්ෂකාගාරය ගැන හිතලා විශේෂයෙන්ම සුප්පාදේවිගේ නිර්වත ඒක අපිට බලන්න නොදී සිංහ මේ සිංහයාට විතරක් රස විඳින්න ඔහු ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අර සිංහ සීවලි සහ සිංහ බාහු අතර කිසිදු සම්භෝගයක් ඇති නොවුණු ආකාරයෙන් පෙන්වන්න උත්සාහ කරනවා. නැවත ඔවුන්ව ගල්ගුහාවට ආවට පස්සේ සිංහයා විසින් සුප්පාදේවිත් ඇතුළුව සිංහ බාහු සහ සිංහ සීවලි තින්දලාම ගල්ගුහාව ඇතුලේ සැඟවුවට පස්සේ ඊට පස්සේ සුප්පාදේවිට සිංහ සීවලි කරන අනාවරණයෙන් තමයි අපිට දැනෙන්න ගන්නේ. එහෙම අයියායි නංගි නොවුණා ඒ දෙන්න අතර එහෙම ලිංගික සම්භෝගයක් ඒ මට්ටමට සිද්ධ වෙලා නැහැ කියන එකත් චිත්‍රපටියෙන් අපිට අගනවා. එතකොට සෝමරත්න සානායක දෙවෙනි පාරටත් මං හිතනවා අර ඊටාම පිරිසිදු කරලා තියෙනවා ඒ කතාව. ඊට පස්සේ තුන්වෙනි එක තමයි සිංහයාගේ ග්‍රහණයෙන් මිදිලා සිංහබාහු තමන්ගේ අම්මාය හඳුන්වන කෙනා සහ නංගියයි හඳුන්වන කෙනාව අරගෙන ඊට පස්සේ වගුදේශයට තමයි චිත්‍රපටිය නඩු කෙලින්ම යන රජු රෝගාවට. අපි දන්නවා නාට්‍ය සහ පුරාවෘත්තයේ තියෙන වෙනත් විදියකට. ඔහු යනකොට මකර මේ දේශයේ ඉන්නේ සුප්පාදේවිගේ මස්සිනා තමයි ඒ පුරාවෘත්තයට අනුව හම්බෙන්නේ. ඊට පස්සේ මස්සිනා සමග සුප්පාදේවි ආවා වෙනවා පුරාවෘත්තයට අනුව. ඊට පස්සේ තමයි සිංහයා ඇවිල්ලා බලනකොට මේ ඔක්කොම ලෙන් දොර කඩලා ඊට පස්සේ තමයි වගුදේශය සියල්ල විනාශ කරගෙන සියලුම ගම්බිම් නසමින් මේ සිංහයා අලිකෝලහල කරන්නේ. එතෙන්දි තමයි වගු රජුරුව ජනතාවගේ ඉල්ලීම මත නියෝගයක් කරන්නේ මේ සිංහයාගේ හිස කැනක් දෙන කෙනෙකුට රන්මසු 3000ක් දෙනවා කියලා. ඉතින් ඔය කතාවේ පස්සේ තමයි සිංහබාහු මේ නාට්‍ය සහ පුරාවෘත්තයට අනුව මේ වගකීම ගන්නෙ. නමුත් චිත්‍රපටය තුළ එමුකුත් නැහැ. කෙලින්ම ගිහිල්ලා සුප්පාදේවි හම්බෙනවා වගු රජු නැත්නම් මමගේ තාත්තව හම්බුණාට පස්සේ සිංහයාගේ අර කලිකෝලාහලයයි සිංහයා ගම්බිම් කරන විනාශය හැලක්වීමේ වගකීම සිංහබාහු අතට ගන්නවා. සිංහබාහු අරගෙන චිත්‍රපටිය අවසානයේ වෙනකොට සිංහබාහු යනවා යුද්ධ කරන්න සිංහයා එක්ක. ඒ වෙලාවේ මම ඉතාලි තාම හාස්‍යජනකයි මම මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා මේ යුද්ධයේ තියෙන්නේ සිංහයා ඇවිල්ලා සේනාවත් එක්ක ඊතල වලින් මිදෙනවා. ඊට පස්සේ සිංහයාගේ උතාවන සිංහබාහු දන්නා මේ මගේ පියා කියලා නැත්නම් ලේ පියා කියලා ඔහු සේනාව එක්ක ඊතල විදිනකොට එක ඊතලයක් සිංහයාට විදින්න යනකොට සිංහබාහුගේ සේනාවේ ඔහු ගහගම ඉන්න කෙනෙක් අතින් අදිනවා. එතකොට ඊතලයේ ඇත්තටම ඊතලයේ වැරදිලා යනවා කියලා අපිට මේ පෙන්වන්න උත්සාහ කරනවා සිංහාදියාවට. ඒකම සිංහා කෑ ගහනවා පුතා මගේ පුතා කියලා අර පරණ මගේ හින්දි චිත්‍රපටිවල වගේ. ඒකම සිංහබාහුට එකපාරට මතක් කරනවා මේ තාත්තා කියලා. ඊට පස්සේ සිංහබාහු අර ඊතලයට වඩා වේගෙන් දුවන්න යනවා. අර ඊතලෙන් තාත්තාව බේරගන්න හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඊතලයේ ගිහිල්ලා තාත්තගේ බදීම සිංහයාගේ. සිංහයා මැරෙනවා. සිංහයා මැරුණාට පස්සේ මේ අඬනවා ලේ විසි වෙනවා මූණට. ඊට පස්සේ අර පුරාවෘත්තයටත් වඩා සම්පූර්ණ නැවත පිරිසුදු කරලා සිංහබාහුට යුවරජකමත් ලැබෙනවා. හැබැයි යුවරජකම ලැබුණට අර තාත්තාව මැරුණා නේද කියන ගිල්ට් එක සිංහබාහුගේ ඒ කඳුළු වලින් පෙන්නන චිත්‍රපට ඉවර වෙනවා. නමුත් ඇත්තටම ඒකෙත් කරලා තියෙන්නේ මේකේ සිංහයව සිංහබාහු මරලා තියෙන දන්නේ නැතුව. හරි, එක වෙලාවක මේ ඉන්න තාත්තා කියලා දන්නෙත් නැහැ. අනිත් පැත්තක ඊතලයේ විදලා තියෙන තයා හිතර නෙමෙයි, කවුරු හරි එකෙක් ඊටපස්සේ ඉඳලා අතින් තල්ලු කරලා තමයි ඊතලයේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි මම හිතන්නේ මේක එක්තරා විදිහක විහිළු සහගතයි. මම කියන්නේ අපි මේ යුගයේ ජනප්‍රිය සිනමාවල ජනකාන්ත සිනමාව අපි මම කියන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් බලන අලුත් පරම්පරාව බලනවා. හැබැයි මේ පරම්පරාවට නෙමෙයි මේ සෝමරත්න මේ කරන්නේ. අර මම කිව්වා වගේ අර ප්‍රේක්ෂක විශේෂම ලංකාවේ සිංහල ජනවාර්ගික මධ්‍යම පන්තියට අවශ්‍ය කරලා තියෙනවා වාර්ගික අනන්‍යතාවය පාරිශුද්ධකරණයක්. මොකද ලංකාවේ අතීත ඉතිහාසයේ මෙහෙම මේ සිංහෙක් එක්ක ගැහණියක් මිනිස් ගැහණියක් සම්භෝගයේ දීලා පරම්පරාව ආව කියන්නත් ඒකම අයියායි නංගි සෙක්ස් කරලා තමන්ගේ ජනවර්ගය ඇති වුණා කියන්නත් තමන්ගේ තාත්තාව ඇත්තටම හිතලා මරපු දරුවෙක් නැත්නම් පුතෙකු හරහා තමන්ගේ ජනවංශය විකාශන වුණා කියන්නත් දැන් සෝමරත්නලගේ පරම්පරාවට ඒක අප්‍රසන්නයි, දුගුප්සාජනකයි. සත්වයන් සහ මිනිසුන් අතර ලිංගික සම්භෝගයන් අපේ අපේ මගේ ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම ආදී මානව ඉතිහාස මතකය තුළ ඒක කලාත්මක ඓතිහාසික වටිනාකමකුත් වෙනවා. 60 දශකයේ නෙමෙයි අද දශකයේ ඇතිවලා තියෙන පසුගාමි ලාංකේය ජනමනසේ මධ්‍යම පන්තික ලාංකේය ජනමනසේ පිළිබිඹුවක් තමයි සෝමරත්න දිසානායක අතින් මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක එක්තරා විදියක ඉතාම පටු දේශපාලන අරමුණක් තමයි වෙනත් වේශයකින් සෝමරත්න දිසානායක අතින් මේ චිත්‍රපටයේ සිද්ධ වෙලා තියෙන්නේ.
ඔවිදර්ශන අපි දන්නවනේ මේ අධ්‍යක්ෂකවරයාගේ අනෙකුත් සිනමා කෘති සමස්තයක් විදිහට පොදු ප්‍රේක්ෂකාගාරයට විවෘත වුණා. හැම දිනකටම වගේ බලන්න පුළුවන් විදිහට සිනමා කෘති තමයි එළි දැක්වුනේ. ඉතින් මේ සිනමා කෘතියට අපි දන්න විදිහට විවිධ විදිහේ විවේචන එල්ල වුණා. තර කලින් වගේම ප්‍රේක්ෂකයා වැද බැඳ තියාගන්න අධ්‍යක්ෂකවරයා කොයිතරම් දුරකට උත්සාහ දරලා තියෙනවද, ඒක කොයිතරම් දුරකට සාර්ථකද කියලත් කැමති දැනගන්න.
මේ සරලව කිව්වොත් මම කියන්නේ ඒක සෝමරත්නගේ චිත්‍රපටි දුවන ඇයි මේ දුවන්නේ? ඒ සෝමරත්න ඒ ලංකාවේ එක්තරා මධ්‍යම පන්තියක සිංහල භාෂාව කතා කරන සිංහල ජනවාර්ගික අර්ධනාගරික මධ්‍යම පාන්තික වෙළඳපොළ ෆැන්ටසියකට ආමන්ත්‍රණය කරනවා. ඒක තමයි මේ ඇත්තටම මොකද කරන්නේ. ඇත්තටම අපි මතකනා මේ සිංහබාහුට කලින් ඔහු කළේ ජංගියෝරා. ජංගියෝරාත් යම්කිසි මතනේ ඔහු පෙන්වන්න උත්සාහ කරන ඔහුගේ චිත්‍රපටි වල ඔහු වඩා නිකන් වැදගත් දෙයක් කතා කරනවා වගේ, يعني වැදගත් මාතෘකාවක්, සෞඛ්‍ය මාතෘකාවක් රයිට් එක ඔහු කතා කරනවා වගේ. දැන් විශේෂයෙන්ම අන්ඩර්පෑන්ඩ් සොරකම් කරන අපි කියන්නේ අන්නත ග්‍රීස් යකා කියලා හඳුන්වන ඒ වගේ චරිත පිළිබඳව අර නිකන් සෞඛ්‍ය කතිකාවක් තියෙනවානේ. දැන් ඔවුන් එහෙම නෙමෙයි, ඔවුන් ලෙඩ්ඩු නෙමෙයි කියලා එකකුත් තියෙනවා. ඒ වගේම සමාජයේ තියෙනවා මොන් ගැන බය වෙන එකකුත්. ඉතින් මෙන්න මේ කාරණේ අරගෙන ඒකට ජංගි හොරා වර්ගයේ නමකුත් දාලා මේ වගේ තමයි යාගේ ප්‍රේක්ෂකාගාරය අල්ලගන්නේ. මම හිතන්නේ මේ සිංහබාහු චිත්‍රපටියේ තේ මාත්‍රාව තමයි අල්ලන්නේ. මොකද ලංකාවේ විශේෂම මධ්‍යම පන්තික විසිත්තාගාර ටීවී එක ඉදිරිපිට ඉන්න ඒ ප්‍රේක්ෂකයාගේ දක්ම දැන්ත මාධ්‍ය විශේෂම ව්‍යාපාරික මාධ්‍යවල නාලිකාවල අපි දන්නවා 7 8 ඉඳලා ආපු විශේෂම ඒ මාධ්‍යවල ඇති කරපු මේ වර්ගයේ විශේෂම ඓතිහාසික කතා පුවත් අරගෙන හදපු ටෙලි නාට්‍ය මාලාවන් තියෙනවා. ඉතාම බාල වර්ගයේ අපි කියන්න පුළුවන් විශේෂම මංගත ඊට පස්සේ වෙසක් තොරණවල් හොඳයි ඊට වඩා රයිට් ඒ වර්ගයේ නිර්මාණ අපි දැක්ක මෑත නාලිකාවල රාමතිකාශන වෙන අඩු වැඩි වශයෙන්. ඒතකොට මෙන්න මේක තමයි මෑත ඇති වෙච්ච ඒ කියන්නේ ආලින්දයේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයා. ඒතකොට මේ ප්‍රේක්ෂකයා ආසයි අර පුරාවෘත්ත කතාවක් එක්ක ටිකක් නිර්දෝෂී ඒ කියන්නේ අපි අත්තොත් මෑත ඇති කරපු නිර්දෝෂී ජාතික වාර්ගික අනන්‍යතාවය පේන සදාචාරිකුත් තියෙන රයිට් මෙන්න මෙහෙම දෙයකට කැමති. මම හිතනවා සෝමරත්ට කියන්නේ වැදගත්කම නැහැ. සෝමරත් මෙන්න මේව අල්ලනවා. ඒ කියන්නේ සෝමරත්ට ඒ ඉව තියෙනවා. මොකද සෝමරත් කියන්නේ ව්‍යාපාරික සිනමාකරුවෙක් වෙන නිසා සෝමරත් දන්නවා ගහන්න ඕන ගැටේ මොකද්ද කියලා. සෝමරත් දන්නවා ලංකාවේ මධ්‍යම පන්ති ප්‍රේක්ෂකයාගේ ඉතිහාසයත් ඕනේ. ඒ ඉතිහාස කතාවත් ඕනේ. ඉතිහාසය පිරිසිදු කරලා එන්නත් ඕනේ. ඒක සදාචාරය වගේ ඒවත් ඕනේ. ලිංගික දේවලුත් ඕනේ. ඒ කියන්නේ කලව නිකන් හංගලා පෙන්වන්න ඕනේ. පස්ස වැනෙනවා පෙන්වන්න ඕනේ. ඒවත් ඕනේ. හැබැයි අරව බෑ. සතෙක් සහ මනුෂ්‍ය ගැහණියක් අතර ඇති වෙච්ච ලිංගික සංවාසයෙන් තමන්ගේ වංශය ඇති වුණා කියලා පිළිගන්න කැමති නෑ. ඒක අප්‍රිය. හැබැයි අරවට ආසයි. ලංකාවේ සිංහල ජනවාර්ගික කුහක දෙලඳපොළවාදී පරිභෝජන ආශාවන් සහිත මෙන්න මේ ප්‍රේක්ෂකාගාරය. ඒක විශාල ප්‍රේක්ෂකාගාරයක අර්ථයෙන් ලංකාවේ ඉන්නවා. මෙන්න මේකට ඇඩ්‍රස් කරනවා මේක මේ චිත්‍රපටය. ඒක තමයි මේක දැන් දුවන්නේ. රයිට්. ඒතකොට මම එක පැත්තක සිංහබාහු පිළිබඳ නමක් තියෙනවා. ඒකම ඉස්කෝලවල සිංහබාහු නාට්‍ය උගන්වනවා, දෙමව්පියෝ දන්නවා සිංහබාහු ගැන. ඊට පස්සේ දරුවන්ටත් ඕන වෙනවා සිංහබාහු ඕ ලෙවල් වලට, ඒ ලෙවල් වලට හරිය මේ ඕන වෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ තල්ලනවා. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ මේම දැන් ඔය විවේචන ඇත්තට මම සිනමා මේ සිනමා කෘතිය බරපතල විචාරයට විවේචනයට ලක් යුතු චිත්‍රපට මට අනුව නම් ඉතාම බාල චිත්‍රපටයක්. නමුත් ඉතින් අපි ගත්තොත් සිනමාවේ ඔය චිත්‍රපටිත් එන්න ඕනේ, මම ඒවට විරුද්ධ නැහැ. හැබැයි චිත්‍රපටිය මම හිතනවා ඒකට අවශ්‍ය කිසිදු සාධාරණයක් නැත. මිනිස්සුන්ගේ ඒ විඥාණයට අබමල් රේණුවක යම් යම් පියවරක් තියන්න මේ චිත්‍රපටිය නමත් වෙලා නැහැ. ඉතින් මම හිතනවා ඉතින් චිත්‍රපටිය දුවනවා. සෝමරත්නත් මතර චූන් එකක් ඇති, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් උපකල්පනය කරන ප්‍රේක්ෂකාගාරයත් සෝමරත්නත් ඉන්නේ පසුගාමි තැනක කියන එක තමයි එදාට වඩා මගේ යෝජනාව.
මේ සිංහබාහු චිත්‍රපටයේ තියෙන සිනමාත්මක මානය, විශේෂම රූප රචනය සහ සංස්කරණය වගේ දේවල් ගැන මොන වගේ මතයක්ද ඔබට තියෙන්නේ? මේ කොයිතරම් දුරකට සාර්ථකද අසාර්ථකද? අවසන් වශයෙන් ගැන සඳහන් කරමු.
අද ප්‍රේක්ෂකයාට ටිකක් මතන තාක්ෂණය, විශේෂම විනෝද මාධ්‍ය තාක්ෂණය, සිනමාව බලන්න තියෙන ඉන්ටර්නෙට් සහ රූපවාහිනී විශාල තිර, අපි යන රූපවාහිනී ද ගොඩාක් මධ්‍යම පන්තිය විශාල පුළුල් රූපවාහිනී තිර වලින් චිත්‍රපටි බලනවා. සය විනෝදයක් තියෙනවා. ඒකම දැන් අලුත් මම හිතන සිනමා ශාලා ඇති වෙලා තියෙනවා, ශබ්දය සහ රූපය වඩාත් සමීප කරවන. ඉතින් මෙන්න මේකට ගැළපෙන ආකාරයේ සිනමාවකටත් මිනිස්සු අවිඥානිකව කැමති කරන අර මධ්‍යම පන්තිය පවා උන් දැන් යනවනේ වෙන PVR වේවා ස්කෝප් සිනමා රෝම හෙව්වා කියලා හැදිච්ච මේ මම හිතන ඒවා හොඳයි. මේ සිනමා ශාලා එක නවීකරණය වෙන කතාව වැදගත්. නමුත් මෙන්න මේකට අවශ්‍ය වෙන විදිහේ මම හිතන සිනමා පුටි ආරම්භයේ ඉඳලා ඉතින් එවැනි දර්ශන තල තියෙනවා. මේ සියල්ල ආවරණය වෙන සහ ඒකට අවශ්‍ය වෙන සමහර ඡේදනයන් සහිත වූ සිනමා අපේ ලස්සනක් නිකන් රූප රාමු වල අර අපි කියන විසිතුරු ලෝකයේ තියෙන බාහිර ෆැන්ටසික වෙළඳබල ලෝකයට අදාළවන අපි මේ සමහර ලස්සන දේවල් හරි ඒකත් මම කියන්නේ ඒකත් උද්දුතකම යටතේ මේ දේවල් චිත්‍රපටියේ තියෙනවා. ඉතින් පුළුල් තිර, ගංගා දර්ශන, ගංගාවලි මම හිතන්නේ මෙයාට ආපු ඉතිහාස චිත්‍රපට කිහිපයකත් මේ ලක්ෂණ තිබුණා. ඒ වනාන්තර උඩින් යමා යන කැමරා කෝණයන්, ඒකම ඉතාම ඉක්මනට පතිත වන දර්ශන, ඒකම රූපයන් වල වෙන ශබ්දය සාරූපය අතර වෙන යම් යම් ඒ කියන්නේ සංකතනයන් හරහා අපිට මේ ඉක්මනට ඇති කරන සංවේදනයන් ඉතාම මම කියන ශබ්දය රූපය සහ තාක්ෂණයේ ඒ මූවීමෙන් දැන් මේ යුගයේ ඇති කරන අර මේ ක්ෂණික ශබ්දය සහ ක්ෂණික රූපය මේ අතර තියෙන අන්න අන්න ඒ මාතෘව. ඉතින් මම හිතන සොමරද්දී අර සිනමාවේ වෙළඳපොළ හඳුනාගත්ත කෙනෙක් විදියට ඉතින් ඔහු ඒ අවකාශ භාෂා භාවිත කරලා තියෙනවා. ඉතින් මම හිතන අර සිනමාවේ අපි බලාපොරොත්තු වෙන වර්ගයේ සිනමා නැත රූප නැත අපික රාමුකරණය සහ ඊට අවශ්‍ය වෙන රාමුකරණය මාත්‍රාව නෙමෙයි. නමුත් ඔව් මම හිතන නිකන් අපි රූප රාමු ඉතින් බලන්න ලස්සනයි කියවන්න පුළුවන්. මම හිතන ප්‍රේක්ෂකයා එක වෙලාවකට මේක අර කියන ප්‍රේක්ෂකයා වුණත් ගන් ඔ එදියා බලන් ඉන්න පුළුවන් වගේ අපි සරලව කිව්වොත්. ඉතින් එවැනි රූප රාම ප්‍රමාණයක්, ශබ්ද හලයන් ප්‍රමාණයක් ඉතින් චිත්‍රපටය එකතු කරලා තියෙනවා. විශේෂම අනිත් පැත්තේ තරුණ ජවය, ඒ කියන්නේ ඒකට අරන් තියෙන මම හිතන විහිළු සහගත ශරීර, ඒ කියන්නේ අපි කියන අර ඒ පුරාවෘත්තයට ගැලපෙන්නේ නැති නවීකාරක, විශේෂම හොඳට මාස් මාළු කාලා ජිම් ගිහිල්ලා හදාගත්තේ ශරීරවල ගැටලු ඇරෙන්න. මම හිතන ඉතින් තරුණියන් සහ තරුණයන්ගේ තියෙන යෞවන මේ මොහොතේ ඇති කරලා තියෙන වෙළඳපොළ යෞවන මදය ඇති වෙන ආකාරයට ශරීර ඉන්ද්‍රියන් යම්කිසි විදිහට කැපිලා කරලා ඒ අවශ්‍ය වෙළඳපොළ මාත්‍රියෙන් පෙන්වන්න ඕන මට්ටමට මම හිතන ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඉතින් සෝමරත්න ඉතින් ඒක තමයි මම හිතන්නේ මේක සිනමාකරණය ගැන මට සරලව කියන්න වෙන්නේ.
හොඳයි, අපි මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් සාකච්ඡා කළේ සිංහබාහු කියන සිංහල චිත්‍රපටය ගැන. මේ විචාරය සඳහා ශ්‍රී ලංකාව විසිට අපිත් එක්ක සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නාගිර. එමනම් අපි මේ මාසයට මේ විශේෂාංගයෙන් සමු ගන්නවා. අපි ලබන මාසයේ තවත් සුවිශේෂී වූ සිනමා කරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකුත් සමග නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙමි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝන්.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.